SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අද අපි ලෝවට විශේෂාංගය ආරම්භ කරන්නේ ඇමරිකාවට බර වුණු ප්‍රවෘත්ති කිහිපයක් වැඩිපුර කතාබහ කිරීමේ අභිලාෂයෙන්. මං හිම කියන්නේ ඇමරිකාව සම්බන්ධව මේ වෙනකොට වැඩිපුරම කතාබහට ලක් වෙන ඇමරිකානු එළමෙන ජනාධිපතිවරණය පිළිබඳව ඉතාමත් මුණුසුම් කතාබහක් මේ වෙනකොටත් තාමත් කතාබහ කරමින් තියෙනවා. විශේෂයෙන්ම රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව. ඊට අමතරව ඇමරිකානු වත්මන් ජනාධිපති බැරක් ඔබාමාගේ අවසාන ආසියානු සංචාරයත්, එවැගේම මේ වෙනකොට ඇමරිකානු රාජලේකම්වරයා ඉන්දියාවට ගිහිල්ලා සිටිනවා. විශේෂයෙන්ම පාකිස්තානයේ ආශ්‍රිත කලාපයේ ත්‍රස්තවාදයේ මැඩලීම සම්බන්ධව ඉන්දියාවත් එක්ක තෙලා යම් කිසි වූ ක්‍රමෝපායන් පිළිබඳව සාකච්ඡා වෙමින් තියෙන කාලවකවානවා. ඒ නිසා අද දවසේ කතාබහ ටිකක් ඇමරිකාවට බර වැඩි. සුපුරුදු විදිහට මේ සාකච්ඡාවට දැන් සම්බන්ධ වෙන්නට සූදානම්ින් සිටිනවා AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
දැන් මේ වෙනකොට මුළු මහත් ලෝකෙම කතාබහ වෙමින් තියෙන කාරණාව තමයි රිපබ්ලිකන් පක්ෂ ඇමරිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කරපු ප්‍රකාශය. අපි මීට කලිනුත් කතාබහ කළා අමල්, ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සංක්‍රමණ ප්‍රතිපත්තිය පිළිබඳව සිදු කරපු ආන්දෝලනාත්මක ප්‍රකාශ පිළිබඳව. දැන් ඔහු මෙක්සිකෝවට ගියා. මෙක්සිකෝවේ ජනාධිපතිවරයාත් හමු වුණා. හැබැයි මෙක්සිකෝවට යන්න කලින් නම් ඔහු මෙක්සිකානු ජාතිකයන් පිළිබඳව කියපු කතත් ඇමරිකානුවන්ට මතකයි. ඇමරිකානුවන්ට ඉතර නෙමෙයි සමස්ත ලෝකයට මතකයි. ඔහු කිව්වා ඇමරිකාවට සංක්‍රමණය වෙලා ඉන්න මෙක්සිකානුවන් වැඩිපුර ප්‍රමාණයක් මේ මද්‍රව්‍ය ආවරම් කරුවන් සහ ස්ත්‍රී දූෂකයන් කියලා. ටිකක් අපහාසාත්මක විදිහට ඔහු කතා බහ කළේ. හැබැයි අපි දැක්ක මෙක්සිකෝවට ගිහිල්ලා ඔහු බොහොම සාඩම්බරයෙන් ගෞරවාන්විතව කතා බහ කරනවා මෙක්සිකානු පුරවැසියන්ට. මා කැමති අමල් මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙක්සිකානු සංචාරයෙන් මේ කතාව ආරම්භ කරන්න.
දිලුක්ෂි, මෙතන ඔහු මෙක්සිකෝරට ගිහිල්ලා රටේ ජනාධිපති සමඟ සාකච්ඡාවක් පවත්වලා ඔහු කියා සිටියේ සංක්‍රමණිකයන් පිළිබඳ කටයුතු කිරීමේදී ඔහු බලාපොරොත්තු වෙනවායි කියලා ලොකු තාප්පයක්, ග්‍රේට් වෝල් ඔෆ් ඇමරිකා කියන විශාල තාප්පයක් මේ දේශ සීමාව හරහා ඇති කරන්නට. ඒ එක්කම මේ විශාල තාප්පේ සම්පූර්ණ වියදම 100%ක්ම මෙක්සිකෝ රජය විසින් මේ වියදම දරනවායි කියලත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරා. නමුත් මෙක්සිකෝවේ ජනාධිපතිවරයා ඒක ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඔහු කියලා තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ඇති කරපු සාකච්ඡාවේදී ඔහු බොහොම පැහැදිලිවම ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රකාශ කළා ඔහු යෝජනා කරන විදිහට තාප්පයක් හදන්නට අවශ්‍ය නම් ඒකේ වියදම ඇමරිකාවම දැරිය යුතුයි කියලා. ඉතින් මෙතන මේ තාප්පේ හදන එකට වඩා ලුක්ෂි වඩාත්ම ආందోళනාත්මක වෙලා තියෙන්නේ ඒ කාරණාව පමණක්ම නෙමෙයි. ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වෙනකොට ඔහු සංක්‍රමණිකයන් පිළිබඳ ඔහුගේ නිල ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කෙරුවා ඇමරිකාවට ආවට පස්සේ. දිලුක්ෂි, මේ දසවැදෑරුම් ප්‍රතිපත්තියේ ප්‍රධානම කරුණු ටිකක් අපි බැලුවොත් එකක් තමයි දැනට ඇමරිකාවේ නීති විරෝධී ලෙස සිටින සංක්‍රමණිකයන් මිලියන 11ක විතර සංඛ්‍යාව වහාම ඇමරිකාවේ භූමියෙන් ඔවුන්ව පිටමන් කිරීමට විශේෂ කාර්ය බලකායක් නිර්මාණය කිරීමට, ස්ථාපිත කිරීමට ඔහු යෝජනා කළා තියෙනවා. ඒ එක්කම දැනට ඇමරිකාවට ඇවිල්ලා නීති විරෝධීව ඉන්න ඒ සංක්‍රමණිකයන්ගෙන් කිසියම් විදිහකින් අපරාධවලට සම්බන්ධ අය ඉන්නව නම් ඒ අයත් ෂණිකයෙන්ම රටින් පිටමන් කිරීමට ඔහු යෝජනා කළා තියෙනවා. ඊට අමතරව ලිබියාව, ඉරාකය, සිරියාව වගේ රටවල් වලින් පැමිණෙන පුද්ගලයන් සම්බන්ධයෙන් ඔවුන්ට ඇමරිකාවට ඇතුළු නොවීමට කටයුතු කරන්නටත්, එන පුද්ගලයන් සම්බන්ධයෙන් ඔවුන් පිළිබඳ පෙරවැරදි එහෙම මොන හරි තියෙනවද, ඒ සියලුම දේවල් සෙවීමට විශේෂ කාර්ය බලකායට පවරනවයි කියන එකත් ඔහු ප්‍රකාශ කළ තිබෙනවා. දැඩි ලෙස සංක්‍රමණිකයන්, ඒ වගේම විදේශිකයන් රටට පැමිණීම සම්බන්ධයෙන් කටයුතු කිරීම තමයි ඔහු මේ අවස්ථාවේදී යෝජනා කළා තියෙන්නේ.
අමලර්, මේ තාප්ප කතාව පිළිබඳව ටිකක් අවධානය යොමු කර මොකද ඔකත් ඉතාමත්ම සැරටම මේ දවස්වල කතා බහ කරමින් තියෙනවා අන්තර්ජාතික මාධ්‍ය විසින්. දැන් ඔහු මෙක්සිකෝවට ගිහිල්ලා මෙක්සිකෝ ජනාධිපති එන්රික් නියෝටෝ සමගින් සාකච්ඡා කළා. ඊට පස්සේ මේ දෙදෙනා පරස්පර විරෝධී ප්‍රකාශ කරමින් සිටින්නේ. දැන් ওই යෝජනාව අරගෙන ආවේ ඩොනල්ඩ් ට්‍රම්ප්. ඔහු කියනවා උතුරු ඇමරිකාවත් දකුණු ඇමරිකාවත් අතර දේශ සීමා යාකරන මේ සීමාවේදී බාධක තාපයක් ඉදි කරන්න ඕන අනවසර සංක්‍රමණිකයන් ඇතුළුවීම් වැළැක්වීම සඳහා කියලා. හැබැයි මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ මේක මේ සඳහා මේ මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳව නිශ්චිත තීරණයකට එළඹුණාය කියලා. නමුත් මෙක්සිකෝන ජනාධිපතිවරයා කියන්නේ වෙනමම කතාවක්. ටිකක් අපි මේ පිළිබඳවත් කතා බහ කරමුද?
මෙතන ඉතා බොහොම පැහැදිලිවම පරස්පර විරෝධී මත දෙකක් තමයි ඇති වෙලා තියෙන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප් බොහොම ප්‍රසිද්ධිය කියනවා මේ තාප්පේ හදන්න යන වියදම 100%ක්ම මෙක්සිකෝව දරනවායි කියලා. නමුත් මෙක්සිකෝ ජනාධිපතිවරයා කියන්නේ ඔහු මේ සාකච්ඡාව ආරම්භ කරන අවස්ථාවේම බොහොම පැහැදිලිවම ඩොනල්ඩ් ට්‍රම්ප්ට කියා සිටියේ මෙවැනි කාරණාවකට මෙක්සිකෝවෙන් සත පහක්වත් වියදම් කරන්නේ නැතේ කියලා. ඉතින් අතරම යම් කිසි හේකින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වුණොත් ඉතාමත්ම අර්බුදකාරී තත්වයක් මතුවෙනවා ඇමරිකාවේ දේශසීමාවේ, දකුණු දේශසීමාවේ මෙක්සිකෝවත් එක්කලා. මොකද මේ සංක්‍රමණිකම් පිළිබඳව ඔහුගේ ප්‍රතිපත්තියේ ප්‍රධානම අංගයක් වෙන්නේ මේ තාප්පේ නිර්මාණය කිරීම. අර චීන මහා ප්‍රාකාරය වගේ,
බර්ලින් තාප්පේ වගේ
ඒ වගේ දෙයක් තමයි ඔහු යෝජනා කරන්නේ. ඉතින් ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද, ඒක කොහොමද, ඒකට කොතරම් මුදලක් යනවද, ඒ වගේ කිසිම ඇස්තමේන්තුවක් හෝ අදහසක් නැහැ. නමුත් ඇමරිකාවේ ඒ ඔහුට සහය දක්වන කොටස් නම් මේ යෝජනාවට බොහොම දැඩි සහයක් දක්වන බවක් තමයි පේන තියෙන්නේ.
දැන් ඔය වගේ කතන්දර හෙද්දී මේ අපිට හිතෙනවා, දැන් ලෝකයේ අතීත කතන්දර විමසලා බැලුවම රටවල් අතර රාජතාන්ත්‍රික සම්බදතා, දේශපාලනික වාතාවරණ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු ප්‍රාකාර පිළිබඳව අපි කතාව බහ වෙලා තිනවා. දැන් මේ වගේ පැරණි දේවල් බිඳගෙන මේ අලුත් ලෝකයේ ඉදිරියට යන අතරතුරේදී ඩොනල්ඩ් ට්‍රම්ප් තාමත් කියන්නේ අර පැරණි කතා. ඉතින් මේ සම්බන්ධවත් මේ වෙනකොට ලෝකයේ දේශපාලනික විචාරකයන් විශාල වශයෙන් කතාබහට ලක් කරමින් තියෙනවා. අපි ඔබාමාගේ දිහාට හැරෙමු. අපිට ආරංචි වෙනවා ඔබාමා තමන්ගේ අවසාන ආසියානු සංචාරයට සූදානම් වෙලා සිටිනවා කියලා. මොකද මේ නොවැම්බර් මාසෙන් පස්සේ ඔහුගේ බලය, ඔහු ජනාධිපති තනතුරෙන් ඉවත් වෙනවා ජනාධිපතිවරණයත් සමගින්. ඊට කලින් මේ ඔහු සිදු කරන අවසාන ආසියානු සංචාරය ආරම්භ වෙනවා මේ 4 වෙනිදා, සැප්තැම්බර් මාසේ 4 වෙනිදා. මේ සම්බන්ධව අපිට මොනවද අලුත්ම වාර්තාවන්නේ?
දිරුක්ෂි, මේ සමුළුවේ G20 සමුළුවට ඔහු සහභාගී වෙන්නට නියමිතයි. මෙතන චීනයේ තියෙන මේ සමුළුවේදී නැවතත් චීන ජනාධිපතිවරයා සමග තවත් සාකච්ඡා වටයක් ආරම්භ කරන්නට නියමිතයි. විශේෂයෙන්ම චීනයයි ඇමරිකාවයි අතර බොහොම කිට්ටු වෙළඳ ගනුදෙනු තිබුණට මේ රටවල් දෙක අතර රාජතාන්ත්‍රික මට්ටමින් සංවේදී කරුණු කිහිපයක් තියෙනවා මේ රටවල් දෙක එකඟ නොවන. විශේෂයෙන්ම දකුණු චීන මුහුදේ චීනය විසින් දැනට බිහි කරමින් තියෙන කුඩා දූපත් සහ ඒ ප්‍රදේශයේ භූමිය තමන්ගේ අයිතිවාසිකම් කීමත් එක්කලා ඒ කලාපයේම ඇත්තටම නොසන්සුන් භාවයක් ඇති වෙලා තියෙනවා. මේ මේ වාතාවරණයේදී ඇත්තටම ඇමරිකාව සහය දක්වන්නේ චීනයට විරුද්ධව භූමිය ඉල්ලා සිටින අනෙකුත් රටවල්. ඒ කියන්නේ අපි බැලුවොත් ෆිලිපීනය, තායිලන්තය, මැලේසියාව, අග්නිදිග ආසියාවේ තියෙන රටවල්, ආසියාන් රටවල් වල පැත්තේ ඉඳන් තමයි ඇමරිකාව මේ මේ ප්‍රශ්නේ දිහා බලන්නේ. ඉතින් එවැනි වටපිටාවක් තුල තමයි චීනේ ජනාධිපතිවරයයි බරක් ඔබාමායි මේ සාකච්ඡා පවත්වන්නේ. මේක තවත් අවස්ථාවක් වෙනවා දිරුක්ෂි, ඔබාමාට රුසියාවේ ජනාධිපති පුටින් සමගත් සාකච්ඡා වට කීපයක් ඇති කරන්නට, විශේෂයෙන්ම සිරියාව සම්බන්ධයෙන්. මොකද මේ රටවල් දෙක අතර එකඟතාවයක් අවශ්‍යයි දැනට තියෙන ඇති වෙලා තියෙන යුදමේ තත්ත්වය සමනය කිරීමටත්, ඒ වගේම සාමාන්‍ය ජනතාවට වෙලා තියෙන පීඩාව අවම කිරීමටත්. ඔවුන් දෙපළ අතර එකඟතාවයක් නැති නිසා තමයි මේ වෙනකොටත් සිරියාවේ ඒ ගුවන් ප්‍රහාර උත්සන්න වෙලා ඒ සාමාන්‍ය ජනතාව පීඩාවට පත් වෙන ප්‍රමාණය ඒකේ අඩුවක් නෑ. පහුගිය කාලේ මේ මේ රටවල් දෙක කොතරම් සාමගි විසුම ඇති කරන්න, සටන් විරාම ඇති කරන්න උත්සාහ කරත්, ඉතින් ඒ විදිහට ඒ ඉහළම මට්ටමෙන් රුසියාව සමගත් ඔබාමාට සාකච්ඡා කිරීමට මේක අවස්ථාවක් වෙනවා. මේ සංචාරයේදී ඔහු අනිකුත් ආසියානු නායකයන් සමගත් අවසාන වතාවට ඔහුගේ අවුරුදු 8 සේවා කාලය ඉවර කරන්නට කලින් අනිකුත් ආසියානු රටවල නායකයන් සමගත් සාකච්ඡා පවත්වන්නට නියමිතව තියෙනවා. විශේෂයෙන්ම ඔබාමාගේ දුර කාලයේදී ඔහු සඳහන් කළා තමන් පැසිෆික් ප්‍රෙසිඩන්ට් ඔෆ් ඇමරිකා කියලා. මොකද ඔහු උපත ලැබුවේ හවායි වුණාට ඔහුගේ කුඩා අවධියේදී අවුරුදු ගාණක් ඔහු ඉන්දුනීසියාවේ තමයි හැදුනේ වැඩුනේ. ඉතින් ඔහුට මේ ආසියානු කලාපේ ඒ ආභාෂයක් තියෙන නිසා ඔබාමා ජනාධිපති හැටියට කරන අවසාන ආසියානු සංචාරයේදී මේ ආසියානු නායකයන් සමග තියෙන ඒ සම්බන්ධකම් තවත් වැඩි දියුණු කර ගැනීමේ අවස්ථාවක් හැටියට මේක පාවිච්චි කරනවා කියලා තමයි අපිට වාර්තා වෙන්නේ.
දැන් ඔබාමා ඔය ආකාරයට මේ චීනෙට ගිහිල්ලා ජීවි සාර්ථක සමුළුවේ කටයුතු වලට සම්බන්ධ වෙන්නට සූදානමින් සිටින අතරතුරේදී ඇමරිකානු රාජලේකම්වරයා ජෝන් කෙරී ගිහිල්ලා ඉන්නවා ඉන්දියාවට, ඉන්දියාවේ දිල්ලි නගරයට. ඔබට මතක ඇති අපි ගිය සතියේදී කතා පහ කළා මේ ඉන්දු කාශ්මීර අර්බුදය තවදුරටත් වර්ධනය වෙලා තියෙනවා කියලා. මේ පාකිස්තානයත් ඉන්දියාවත් මේ කාශ්මීරයේ තමන්ගේ මේ අයිතිවාසිකම් සම්බන්ධ ප්‍රශ්නය තවදුරටත් ඉදිරියට අරන් යාම නිසා මේ සම්බන්ධව එක්සජාතීන්ගේ මානව හිමිකම් කමිසමේ සිදු කරන්නට ගිය මැදිහත් වීමට පවා ඉන්දියාව දැඩි ලෙසින් විරුද්ධ වුණා. අපි මේවා කතා බහ කරලා තියෙන්නේ. දැන් මේ සතිය වෙනකොට මේ ඉන්දියාවට ගිහිල්ලා ඉන්න ජෝන් කෙරි පාකිස්තානයේ සිදුවන යම් යම් ත්‍රස්ත ක්‍රියා පිළිබඳවත්, එතකොට ඒ හරහා ලෝක ත්‍රස්තවාදය මැඩලීමට පාකිස්තානයේ තියෙන වගකීම් පිළිබඳවත් වැඩිපුර කතා බහ කළා කියලා වාර්තා වෙනවා ඉන්දියාවත් එක්ක. සාමාන්‍යයෙන් ලෝක බලවතෙක් ඉන්දියාවට ඇවිල්ලා මේ පාකිස්තානය පිළිබඳව කතා බහ කරද්දී දෙරටම උණුසුම් වෙන වාතාවරණයක් මේක. මොනවද මේ වෙනකොට අපිට වාර්තා වෙන්නේ?
තිලුෂ මේ කෙරේගේ සංචාරයේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ ඇමරිකාව දැනටමත් ඉන්දියාව සමග තියෙන සම්බන්ධකම් තවත් උත්සන්න කරලා යුදමය වශයෙන් ඇති කරගෙන තියෙන ඒ එකඟතාවන් තවත් ඉහළ තලයකට ඔසවලා තියලා මේ දෙරට අතර තියෙන සම්බන්ධතාවය ඒ එක්කම ඇමරිකාව මේ කලාපයේ චීනය නැගී ඒම යම් කිසි විදියකට මැඩපවත්වන්නට අවශ්‍ය නම් ඒක ඉන්දියාව තුලින් කරන්නට ඕනේ කියන ඒ පදනම මත තමයි මේ සංචාරයේ අරමුණ වෙලා තියෙන්නේ. ඒකේ අතුරුඵලයක් හැටියට තමයි ජෝන් කෙරීට සිද්ධ වුණේ පාකිස්තානය විවේචනයට ලක් කරන්න, විශේෂයෙන්ම පාකිස්තාන් භූමිය පාවිච්චි කරමින් ඉන්දියාවේ කාශ්මීර ප්‍රදේශයේ ඒ ත්‍රස්තවාදී කටයුතු කරනවායි කියන චෝදනාව අලලා තමයි ජෝන් කෙරි පාකිස්තානෙන් ඉල්ලීමක් කරේ. විශේෂයෙන්ම ලක්ෂේ තයිබා හැටියට හඳුන්වන ඒ අන්තවාදී කණ්ඩායමට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්න කියලා. මොකද ඉන්දියාව දිගින් දිගටම පාකිස්තානයට චෝදනා කරන්නේ පාකිස්තානයේ රජයේ සහය ඇතිව මේ සමහර අන්තවාදී කණ්ඩායම් ඉන්දියාවේ කාශ්මීරයේ මේ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කරනවා කියලා. ඉතින් මේ දෙරට අතර දශක ගාණක් තිස්සේ තියෙන ඒ විරසකයට ඇමරිකාව දැන් බොහොම ඍජුවම ඉන්දියාවේ පැත්ත අරගෙන කටයුතු කරන බව තමයි පෙනී යන්නේ.
හොඳයි, දැන් ඔලිම්පික් උණුසුම නිමාවට පත්වන සැනින්ම ඔලිම්පික් ගැන තියෙන කතාවෙන් ඒ අවධානයෙන් පරිබාහිර වෙලා ඔලිම්පික් පවත්වන රටවන බ්‍රසීලය පිළිබඳව වෙනත්ම ආරංචියක් අපිට වාර්තා වෙනවා. අපි මේ පිළිබඳව හැබැයි මීට මාස ගානකට කලින් කතා බහ කළා. ඒ තමයි බ්‍රසීලයේ පළවෙනි කාන්තා ජනාධිපතිවරිය ඩිල්මා රූසුෆ් පිළිබඳව. ඔබට මතක ඇති, ඇය තමයි ලතින් ඇමරිකානු කලාපයේ රටවල් අතරින් බ්‍රසීලය දැඩි ආර්ථික ශක්තියක් සහිත රටක් බවට පත් කරන්නට මූලික වුණු නායිකාව කියලත් අපි එහිදී සඳහන් කළා. අපි එහිදී දෝෂාභියෝගයක් පිළිබඳවත් කතා බහ කළා. ඔබට මතක ඇති, අතීත මතක විමසා බලන්න පුළුවන් නම් අපි කතා බහ කළා. ඇය ව්‍යාජ දත්ත තමන්ගේ අයවැය ලේඛනයට ඇතුළත් කිරීම නිසා ඇයට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනාවා කියලා. දැන් මේකේ ප්‍රතිඵල පිළිබඳව අපිට වාර්තා වෙනවා. අමල්, අපි මේ සම්බන්ධව තියෙන අලුත්ම තත්ත්වය පිළිබඳව කතා බහ කරමු. මේකත් ජාත්‍යන්තරව වඩාත් උණුසුම් ප්‍රවෘත්ති මවන කතාවක් බවට පත් වෙලා තියෙන, විශේෂයෙන්ම ලතින් ඇමරිකානු කලාපීය රටවල් මේ සම්බන්ධව විශාල ප්‍රතිචාර දක්වමින් තියෙන කාලවකවානුවක් මේක. මොකක්ද අලුතින්ම වාර්තාවන්නේ?
දිලුක්ෂි, ඩිල්මා රූසුෆ් කියන්නේ ඇත්තටම වාමාංශික අදහස් තිබිච්ච, වාමාංශික සම්භවයක් තියෙන ජනාධිපතිවරියක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඇය දෝෂාභියෝගයට ලක් කිරීමත් එක්කලා අවුරුදු 13ක් තිබිච්ච ඒ වාමාංශික ආණ්ඩුව පෙරලලා දක්ෂිණාංශික කොටස් තමයි දැන් රටේ බලය අල්ලගෙන තියෙන්නේ. ඇයගේ දෙවෙනියා හැටියට කටයුතු කරපු පුද්ගලයා තමයි දැන් රටේ අලුත් ජනාධිපතිවරයා හැටියට දිවුරුම් දෙල වැඩබාර අරගෙන තියෙන්නේ. මෙහිදී ඇයට විරුද්ධව තිබිච්ච ප්‍රධානම චෝදනාව තමයි අයවැය සකස් කිරීමේදී ව්‍යාජ විදිහට රටේ ආර්ථික ප්‍රගතියක් තියෙන බව පෙන්වන්නට බොරු දත්ත ඇතුළත් කළා කියන චෝදනාව තමයි ඇයට එල්ල කළ තියෙන්නේ. ඇය මුදල් හොරකම් කිරීමක් හෝ වංචා කිරීමක් කියන චෝදනාව නෙමෙයි, මේ දත්ත වෙනස් කළයි කියන චෝදනාව මත දෝෂාභියෝගයට ලක් වෙලා සෙනෙට් සභාවේ ඇය බහුතරයකින් තනතුරෙන් ඉවත් කළා. සෙනෙට් සභිකෙන් 61 දෙනෙක් ඇයට විරුද්ධව ඡන්දය දුන්නා. 81ක් ඉන්න සෙනෙට් සභාවේ මේ විදිහට අති බහුතරයකින් ඇය පරාද වුණාම ඇයට ධූරයෙන් ඉවත් වන්නට සිද්ධ වෙලා තියෙනවා. නමුත් මේ වෙනකොට ඇය මේ දෝෂාභියෝගයට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙලා තියෙනවා. නමුත් මේ ක්‍රියාවත් එක්කලා ඒ අසල්වාසි රටවල ලොකු නොසන්සුන්තාවයක් අපිට දැනට පෙනී යනවා. විශේෂයෙන්ම මේ බොලීවියාව, ඒ වගේම වෙනිසුවෙලා වගේ රටවල් තමන්ගේ රාජතාන්ත්‍රික නියෝජිතයන් බ්‍රසීලෙන් ඉවත් කරගෙන බ්‍රසීලයේ මේ ඇතිවෙච්ච දේශපාලන වෙනස් වීම සම්බන්ධයෙන් බොහොම දැඩි විවේචන ඇති කරලා තියෙනවා. මේක දක්ෂිණාංශික කුමන්ත්‍රණයක් හැටියට ඔවුන් හඳුන්වන බ්‍රසීලය මීට කලින් අනිකුත් අසල්වාසී ලතින් ඇමරිකානු රටවල් වලට ආර්ථික වශයෙන් බොහොම ලොකු සහයක් දුන්න රටක් හැටියට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම වෙනිසුලා වගේ රටවල් වලට තෙල් සැපයීම වගේ කටයුතු වලදී ආර්ථික අතින් ලොකු සහයක් ලබා දුන්න බ්‍රසීලය. නමුත් මේ අසල්වාසී රටවල නායකයන් අපිට බොහොම පැහැදිලිවම පේනවා ඔවුන් ඩිල්මා රූසුෆ්ට සහය දක්වමින් තමයි මේ අවස්ථාවේදී කටයුතු කරලා තියෙන්නේ. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වෙනකොට අලුතෙන් පත්වෙච්ච ඒ ජනාධිපතිවරයාට සුබ පතලා තියෙනවා. නමුත් සමස්තයක් හැටියට අසල්වාසී රටවලින් නම් එවැනි සුබ ප්‍රතිචාරයක් ලැබිලා නැහැ.
සුපුරුදු ස්තුතිය පළ කරමින් එහෙමනම් අපි විරාමයක් ලබා ගනිමු. ලබන සතියේ සිකුරාදා හමුවෙන බලාපොරොත්තුෙන් බොහොම ස්තුතියි තොරතුරු ගෙනාවට අමල්. අයිබෝවන්.
අයිබෝන් දිලෘක්ෂි.